You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
හොඳයි, ශ්‍රී ලංකාවේ දේශපාලනය වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයත් මේ දවස්වල හරිම උණුසුම්. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ වටේ ගිහිල්ලා මේ ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටිවල සිද්ධ වෙච්ච උණුසුම් ක්‍රීඩා විස්තර මොනවද කියලා හොයලා බලන්නයි අපි සූදානම් වෙන්නේ අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. අපි සුපුරුදු විදිහටම සම්බන්ධ කරගෙන සිටිනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍ය වේදී රංගන සෙනවිරත්නම. අයබෝන් සුබෝදසනක් රංගන.
අයබෝන් මధుර සුබෝදසනක්.
අපි අද දවසේදී කතා බහ ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පිළිබඳව කතා බහ කරමින්, අද දවස් තුන්වන දිනේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දක්වා තරඟය ගලාගෙන ආපු විදිහ කොහොමද කියලා අපි කතා බහ කරමු රංගන.
ඔව් මధుර, මම හිතන්නේ තරඟයේ දෙවන දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකාවේ නම් ක්‍රීඩාලෝරින්ගේ වැඩි අවධානයක් තිබුණේ පල්ලෙකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වෙතෙන්. ඔබේ කෙසේ වෙතත් තරඟයේ දෙවන දිනේ නිමාවට පත්වන විට තමන්ගේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවි ලකුණු ලබාගෙන සිටියේ නැහැ. ඒ අනුව ඔවුන් තමන්ගේ දෙවන ඉනිමේදී තවදුරටත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 46ක් පිටිපසිනේ සිටින්නේ. අපි මේ පල්ලෙකලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පිළිබඳව කතා බහ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයට පිවිසෙන්නේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් එංගලන්තේ හමුවේ ලැබූ ලකුණු 211ක දැවැන්ත පරාජයත් සමගයි. ඒ වගේම තමන්ගේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම නිසාවෙන් එම තරඟයට චන්දිමාල් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට සුලංග ලක්නා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගැන කටයුතු කරන්නේ. දිනේෂ් චන්දිමාල් වෙනුවට නවක ක්‍රීඩක චරිත් අසලංක ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබුවා. ඒ අනුව තමයි පල්ලෙකලේදී මෙම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ වන්නේ. එංගලන්ත කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහර දුන්නා. තමන්ගේ ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 285ක් ලබා ගන්නට ඔවුන් සමත් වුණා. නැවතත් පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් බිඳහැලීමට සමත් වුණා. පලින්ද පුෂ්ප කුමාර ඉතාමත්ම හොඳින් පන්දු යවමින් කඩුලු 3ක් බිඳහැලීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා එලන් දැවි ලකුණු 336ක් ලබා ගන්නට සමත් වුණා. ආරම්භක පිටිකරු දිනුත් කරුණාරත්න ලකුණු 63ක්, ඒ වගේම ධනංජය දසිල්වා ලකුණු 59ක් සමගින් ඉතාමත්ම සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඕෂෙන් සිල්වා ලකුණු 85ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 46ක් ඉදිරියෙන් සිටීමට සමත් වුණේ. මෙහිදී මధుර විශේෂිත දෙයක් සිදු වුණා. ඒ තමයි එංගලන්ත කණ්ඩායම ලබාගත්තේ ලකුණු 285ක් වුවත් ලකුණු පූර්වයේ දැක්වෙන්නේ එංගලන්ත ප්‍රථම ඉනිම ලකුණු 290ක් ලෙස. ඊට හේතු වුණේ ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන විට එංගලන්ත ඉනිමට දඬුවම් ලකුණු 5ක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කිරීමයි. ඊට හේතු වුණේ රොෂෙන් සිල්වා සමගින් අකිල ධනංජය පන්දුවට පහර දෙමින් සිටින අවස්ථාවේදී රොෂෙන් සිල්වා පළමු ලකුණ සම්පූර්ණ නොකර ඉතාමතාම දෙවන ලකුණ කරා දිව යාම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එංගලන්ත කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළා. මෙය සාමාන්‍යයෙන් පිටියේදී එතරම්ම සුලභව දක්නට ලැබෙන වරදක් නොවේ. ඒ අනුව තමයි එංගලන්ත ලකුණු පූර්ව ප්‍රථම ඉනිම ලකුණු 290ක් ලෙස දිස්තුනේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමත් වුණා ප්‍රථම ඉනිමේදී ලකුණු 46ක් ඉදිරියේ සිටීමට. ඒ අනුව මේ වන විට මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තරඟාවලියේ පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම යම් මට්ටමක ඉදිරියෙන් සිටමින් එක් දිනයක් නිමාවට පත් කරන්නට සමත් වී තිබෙනවා.
මුදරංගන, අපි ඊළඟට කතා බහ කරන්නේ අකිල ධනංජය පිළිබඳව. ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නා මේ සතියේ මුලභාගයේදී වාර්තා වුණා ICC සැක කරනවා කියලා ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ඉක්මන් පරීක්ෂණයකට ඔහුව භාජනය කරන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වලා තිබුණා. දැන් වැඩේ කියන්නේ රංගන, අකිල ධනංජය ජාත්‍යන්තර තරඟ වරම් ලබලා අවුරුදු කීපයක් ගත වුණාට පස්සේ තමයි මේ චෝදනා එල්ල වෙන්නේ.
මధుර, සාමාන්‍යයෙන් අප දුටු දෙයක් තමයි අතීතයේදීත් ශ්‍රී ලංකාවේ නවක දඟපන්දු යවන්නෙකු ඉදිරියට එන විට ICC නිරන්තරයෙන්ම මේ ආකාරයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කරනවා පන්දුව දමා ගැනීමට ලෙස. ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා ඉතාමත්ම හොඳ ක්‍රමවත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවක් තිබෙනවා. ඉතාමත්ම දක්ෂ පුහුණුකරුවන් සිටිනවා. ඔවුන්ගේ දැනුම යටතේ තමයි මේ ක්‍රීඩකින් ජාත්‍යන්තර මට්ටමට පිවිසෙන්නේ. ඒ අනුව මේ කිසිදු ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන්නට හැකියාවක් නැහැ. නමුත් ජාත්‍යන්තර මට්ටමේදී දක්ෂතා දක්වමින් පැමිණෙන ක්‍රීඩකයින්ට මේ ආකාරයෙන් සෑම අවස්ථාවකම වාගේ චෝදනා එල්ලවනවා. අප දුටුවා මුරලීට එල්ල වුණා 95 ඉන් අනතුරුව මේ මෑත කාලයේදී සතිත්‍ර සිනානායක වගේම සරිදු කෞශාලට චෝදනා එල්ල වුණා. එසේ වෙතත් එම පරීක්ෂණවලින් පසුව ඔවුන් යම් ආකාරයකින් තමන්ගේ පන්දු යැවීමේ අතේ වරදක් තිබෙනවා නම් එය නිවැරදි කර ගැනීමෙන් පසුව ඔවුන්ට නැවතත් කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර පිටියට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ. එනු අපට සැකයක් තිබෙනවා මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා අතර සිටින අකිල ධනංජයටත් මේ ආකාරයේම චෝදනාවක්ද එල්ල වෙමින් තිබෙන්නේ කියලා. කෙසේ වෙතත් ඔහුට දින 14ක කාලයක් ලබා දී තිබෙනවා. ඔහුගේ ඔෆ් ස්පින් පන්දුව තමයි මේ ආකාරයේ සැක සහිත බවට විනිසුරුවන් චෝදනා කර තිබෙන්නේ. මේ දින 14ක කාලයක් ඇතුළත ඔහුගේ නිරවද්‍යතාව ඔප්පු කළ යුතු නිසාවෙන් අකිල ධනංජයට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අහිමි වී යනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි මදුර ශ්‍රී ලංකාවට ළඟම පිහිටි පිළිගත් මධ්‍යස්ථානයන් තිනම් ICC පිළිගත් මේ පරීක්ෂණ සිදු කරන්නා වූ ජෛව යාන්ත්‍රික පරීක්ෂණ මධ්‍යස්ථානයක් පවතින්නේ ඉන්දියාවේ චෙන්නයි නුවරදී. නමුත් මේ දිනවල එම මධ්‍යස්ථානය යාවත් කාලින කරන නිසාවෙන් එය භාවිතා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හැරුණකොට තවත් ස්ථාන තුනක් තිබෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය ස්ථානයක් තිබෙනවා, දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ස්ථානයක් තිබෙනවා, නැතිනම් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි තමයි අනෙක් මධ්‍යස්ථානය පවතින්නේ. යනු තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බ්‍රිස්බේන් වෙත යාමට තීරණය කර තිබෙන්නේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකිකයෙකුට වීසා ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔස්ට්‍රේලියාවට වන නිසාවෙන් අකිල ධනංජයව බ්‍රිස්බේන් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර තිබෙනවා. එරට අතර නැතිනම් එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නිමාවට පත්වීමට නියමිතව තිබෙන්නේ දින 5ම ක්‍රියාත්මක වුවහොත් එළඹෙන 18 වෙනිදායි. ඒ අනුව තරගයේ අවසන් වූ වහාම අකිල ධනංජය පල්ලේ කැලේ සිට කොළඹ වෙත රැගෙන ආයමෙන් අනතුරුව ඔහුව ඔස්ට්‍රේලියාව බලා පිටත් කර යැවීමට නියමිතයි. කෙසේ වෙතත් දෙවන සහ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟ අතරතුර දින 4ක පමණ කාලයක් තමයි ඉතිරිව තිබෙන්නේ. මේ නිසාවෙන් අකිල ධනංජයට තුන්වන තරඟය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. තුන්වන තරඟය නොවැම්බර් මාස 23 වනදා කොළඹදී ආරම්භ වීමටයි නියමිතව තිබෙන්නේ. මේ වන විට අකිල ධනංජය තාමත් වයස අවුරුදු 25 ටෙස්ට් තරඟ 4කදී කඩලු 19ක් විදහෙලීමට සමත් වී තිබෙනවා. එක් දින තරඟ 30කට ක්‍රීඩා කර තිබෙනවා, කඩලු 46ක් විදහෙලීමට සමත් වී තිබෙනවා. ඒ ආකාරයෙන් ජාත්‍යන්තර පිටියේ යම් කාලයක් ගත කළ ක්‍රීඩකයෙකුට එවැනි චෝදනාවක් එල්ල කිරීම පිටුපස කිසියම් වූ සැකයට භාජනය වන කරුණක් තිබෙන බව තමයි ශ්‍රී ලංකාව පැත්තෙන් අපට සඳහන් කිරීමට තිබෙන්නේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය පළ කරනවා මොහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ කිසිදු දෝෂයක් නොමැති බව. ඉදිරි දින 14ක කාලය තුළ ඒ නිරවද්‍යතාව විද්‍යාත්මකව ඔප්පු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව තිබෙන බව ඔවුන් දැඩි ලෙස විශ්වාසය පළ කරනවා.
ICC දූෂණ විමර්ශන ඒකකයේ විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වනවා සහ මේ පරීක්ෂණවල ප්‍රතිඵල හිටපු ගමන් එළියට එනවා. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම අපේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන් කතා බහ කරමින් පසුව දැන් අපිට ලැබෙන අලුත්ම ප්‍රවෘත්තිය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේටත් ICC චෝදනා කරලා තියෙනවා මේ තරඟ පාවාදීමේ චෝදනා නැත්තම් විශේෂම දූෂණ චෝදනා සම්බන්ධයෙන්. දැන් දිල්හාර තමයි මේ සති කිහිපය ඇතුළත වාර්තා වෙච්ච තුන්වන ක්‍රීඩකයා බවට පත් වෙන්නේ රංගන.
ඔබතුමා තුන්වන ක්‍රීඩකයා ලෙස දිල්හාර ලොකුහෙට්ටිගේ පසුගිය සතියේදී නම් වනවා ICC දූෂණ මර්ධන ඒකකයේ මගින්. ඔහුට එරෙහිව කරුණු තුනක් යටතේ චෝදනා ගොනු කිරීමට ICC මේ වන විට පියවරගෙන තිබෙනවා. ඒ තමයි 2017 වසරේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වුණු ඔබ දන්නවා T10 තරඟාවලියක් අතරතුර පැවති තරඟයකදී යම් ආකාරයකින් මුදලට තරඟ පාවා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තමයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙන්න මේ කරුණු තුන යටතේ තමයි ඔහුට චෝදනා එල්ල කර තිබෙන්නේ. තමයි තරඟයක තීරණය වෙනස් කිරීමට හෝ තරඟයක් පාවා දීමට උත්සාහ ගැනීම, වෙනත් ක්‍රීඩකයෙකු ඒ සඳහා ඍජුවම පෙළඹවීම සුබල කාරණය ලෙස සමාජයකින් තොරව ඒ පිළිබඳව ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එක නැතිනම් දූෂණ මර්ධන ඒකකයේ වෙත දැනුම් නොදීම කියන කාරණා තුන පදනම් කරගැනීමෙන් තමයි දිල්හාර ලොකුහෙට්ටිගේට මේ චෝදනාව එල්ලවන්නේ. නමුත් සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. ඔහු මේ තරඟාවලියේ කිසිදු කණ්ඩායමක් නියෝජනය කළේ නැහැ. කණ්ඩායම් 6ක් තිබුණා. ඒ සඳහා පුහුණු කරුවෙකු හෝ වෙනත් කිසිදු ආකාරයකින් තරඟාවලියට සම්බන්ධ වූයේ නැහැ. නමුත් මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් එක් වුණා. එම කණ්ඩායමේ පන්දු කරන පුහුණු කරුවා ලෙස කටයුතු කළේ ජුවන් සොයිසායි. ජුවන් සොයිසාටත් පසුගිය සතියේදී ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එක මගින් චෝදනා ගොනු කළා. ඒ වන විට වයස අවුරුදු 38ක් වනවා දිල්හාර ලොකුහෙට්ටිගේ හිටපු තුන්මීරියව් ක්‍රීඩකයෙක්. ඔහු මේ වන විට පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ අනුව ඔහුට කිසිදු සම්බන්ධයක් නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග කිසිදු ක්‍රිකට් ක්‍රීඩකෙක් පමණයි එවැනි වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග කිසිදු ආකාරයෙන් ඉදිසුන් ගත පුද්ගලයෙක් නොවේ. ඒ අනුව ඔහුට පුද්ගලිකව තමයි ICC විසින් මේ ආකාරයෙන් චෝදනා ගොනු කර තිබෙන්නේ. කිසිය වෙතත් දේවන විට නුවන් සොරිසාට වගේම ඉල්හාර් ලොකුහිටියටත් දින 14ක කාලයක් ලබා දී තිබෙනවා. අප දන්නා පරිදි සනත් ජයසූරියට තමයි පළමුවෙන්ම චෝදනා එල්ල කළේ. ඔහුට ලබා දී තිබූ දින 14ක කාලය නම් මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. සාමාන්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ICC මේ පිළිබඳව තොරතුරු විතින් විට වාර්තා කරන්නේ නැහැ. පුද්ගලයෙක්ව චෝදනා එල්ල කරා නම් එම අවස්ථාවේදී ඒ පිළිබඳව මාධ්‍යයට දැනුම් දෙනවා. ඉන් අනතුරුව ඔහු වරදකරු හෝ නිවැරදිකරු බව තමයි මාධ්‍යයට තොරතුරු වාර්තා කරන්නේ. ඒ හැරුණු කොට කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමක් සිදු කරන්නේ නැහැ. අපි බලමු ඉදිරි සතිවලදී අපිට සරත් ජයසූරිය සම්බන්ධයෙන් තොරතුරක් දැන ගැනීමට හැකියාව ලැබේවි.
අපි කතා බහ කරමින් පසුවන්නේ ගෙවිගෙන සතියේ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ක්‍රීඩා පිටිවල සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගෙන සිටින ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමග. රංගන, අපි ඊළඟට කතා බහ කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන්. මේක එන්න කල්යන බවක් තමයි අපිට පසුගිය කාලයේදී දකින්නට ලැබුණේ. නමුත් අවසාන වශයෙන් මේ නිලවරණය පවත්වන්නට යෙදෙන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. අපි කැමති අලුත්ම තොරතුරු දැනගන්න.
අදුර මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 5 දෙනෙක්ගේ සමන්විත උපදේශන කමිටුවක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිනපතා කටයුතු නිසියාකාරව සිදු කරගෙන යාම සඳහා, ඒ වගේම පසුගිය ජූනි මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන නිසි බලධාරියා සමග කටයුතු එක්ව කටයුතු සම්පාදනය කිරීම සඳහා මේ 5 දෙනා නම් කර තිබෙනවා. ඔවුන් 5 දෙනා තමයි දිනාල් ෆිලිප්, සමන්ත රාජපක්ෂ, මොහමඩ් ජමල්දීන්, රනින් පතිරන් සමගින් දසන්ත වික්‍රමසිංහ. ඒ වගේම පසුගිය නොවැම්බර් 9 වනදා සිට තමයි මේ කමිටුව ක්‍රියාත්මක වන්නේ. ඊට අමතරව මේ උපදේශන කමිටුව, තරංගාවලි කමිටුව වගේම විනිසුරු කමිටුවකුත් පත් කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යන්නට. මේක ප්‍රධානතම හේතුව තමයි පසුගිය මැයි මාස 31 වෙනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම දිනෙන් දින ප්‍රමාදයට පත් වී තිබෙනවා. අධිකරණ වාරණ නියෝගයක් මේක එරෙහිව පැනවුණා. කෙසේ වෙතත් ICC ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා එළබෙන 2019 වසරේ පෙබරවාරි මාස 9 වනදාට පෙර අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්විය යුතු බවටත්, ඒ කටයුතු නිසි ආකාරයෙන් අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කළ යුතු බවටත්, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත මේ නිලවරණයට අදාළ කටයුතු සම්පාදනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවකුත් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කරු ලැබුවා. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක, ඒ වගේම හිටපු මහාධිකරණ විනිසුරු IM අබේරත්න, වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් සිරිසේන මහත්වරුන් තමයි මේ ත්‍රිපුද්ගල කමිටුවට අයත් වන්නේ. ඒ අනුව එළඹෙන පෙබරවාරි මාස 9 වනදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. මේ අතර මදුර සඳහන් කරන්නට ඕනේ තවත් කාරණාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ක්‍රියාත්මක වන එංගලන්ත තරඟ සංචාරයෙන් පසුව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත තරඟ සංචාරයයි. මෙම තරඟ සංචාරයේ තරඟ කාල සටහන මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ තරඟ දෙකක්, එක් දින තරඟ තුනක් සහ එක් 20x20 තරගයක් මේ තරඟාවලියට අයත් වනවා. පළමුවෙන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් මාස 15 වනදා ආරම්භ වනවා. ඉන් අනතුරුව ජනවාරි මාස 3 වනදා එක් දින තරඟාවලියත්, දෙරට අතර එකම 20x20 තරගය ජනවාරි මාස 11 වනදා පැවැත්වීමට නියමිතයි.
අපි අද දවසේ අවසාන වශයෙන් කතා බහ කරන්නේ මේ දිනවල බටහිර ඉන්දිය කොදෙව් දේශයේ පැවැත්වෙන කාන්තා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ජයග්‍රාහී මාවතකට පිවිසලා තිබෙනවා. තරඟ සාරාංශය මේ දක්වා ගලාගෙන ආවේ කොහොමද කියලා අපි අවසාන වශයෙන් කතා බහ කරමු. රංගන,
තරඟාවලියේ තමන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ බංග්ලාදේශයේ පරාජයට පත් කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලැබීමත් සමගයි ශ්‍රී ලංකාව කඩලු 7ක් දැවි ලකුණු 97ක් ලබා ගන්නට සමත් වුණා. ශශිකලා සිරිවර්ධනගේ ලකුණු 31ක් සමගින් බංග්ලාදේශය පිළිතුරු ලෙස ලබාගත්තේ සියල්ලන් දැවි ලකුණු 72ක් පමණයි. ශමර යටපත්තු කඩලු 3ක් සමගින් ශශිකලා සිරිවර්ධන කඩලු 2ක් නිදහෙලීමට සමත් වුණා. යනු තමයි ශශිකලා තරඟයේ වීරයා සම්මානය හිමි කරගත්තේ. ඊට පෙර පැවැත්වුණා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟයේ, එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා. තමන්ගේ පළමු තරඟයේද ශ්‍රී ලංකාව පසුගියදා මුණ දුන්නා. පසුගිය 11 වනදා එම තරඟයේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්ුණේ වර්ෂාව හේතුවෙන් එම තරගයේ නිමවට පත්ුනේ තීරණයක් නොමැතිවයි එම තරගයෙන් ශ්‍රී ලංකාවට එක් ප්‍රසාද ලකුණක් හිමි වුණා. ජයග්‍රහණය කළ තරගයේ ප්‍රසාද ලකුණු දෙකක් සමගින් මේ වන විට ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු තුනක් හිමි වී තිබෙනවා. ඒ අනුව සමන්ත ඉතිරි වී තිබෙන අනෙක් තරගයේ ශ්‍රී ලංකාව ජයගත හොත් නැතිනම් යම් ආකාරයකින් සමසත්වෙන් නිමවට පත් කිරීමට සමත් වුවොත් ශ්‍රී ලංකාවට අවස්ථාව තිබෙනවා තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමට. අපි බලමු එළබෙන සතියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කොයි ආකාරයෙන්ද මේ විශ්වය විශ්ව ලෝක ශූරතා තරගාවලියේ ඉදිරියට ගමන් කරන්නේ කියලා.
හොඳයි, ඒ ක්‍රීඩා ප්‍රවෘත්තියත් සමගින් අද දවසේදී අපි සතිය ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේත් ගෙවිගෙන යන සතියේ ක්‍රීඩාවීත්‍ය සමග හමුවෙමු. සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.